SBS Audio is supported by advertising.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොඳයි, අද ජූනි මාසේ 14 වෙනිදා සිකුරාදා. එහෙමනම් මේ සිකුරාදා අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වුණ වැදගත් තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවටා විශේෂාංගයට. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධතීන වාර්තා වුණ උණුසුම්, ඒ වගේම වැදගත් තොරතුරු මොනවද කියලා අමල්ගෙම අයිබෝවන් අමල්.
ආයුබෝවන් නිපුන.
හොඳයි අමල්, අපි අද මුලින්ම කතා බහ කරන්නේ ලංකාව සහ රුසියාව අතර සිද්ධ වුණ සාකච්ඡාවක් ගැන. බ්‍රික්ස් 2024 විදේශ අමාත්‍ය සැසිවාරයට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අලි සබ්‍රි පසුගියදා සහභාගී වුණා. මෙහිදී රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව්වත් හමු වෙලා තියෙනවා. ඉතින් මෙහිදී ද්විපාක්ෂික සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා සාකච්ඡා කෙරුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම රුසියා යුක්‍රේන යුද්ධයේදී ශ්‍රී ලාංකික බටේන් බඳවා ගැනීම ගැනත් සැලකිය යුතු තීරණයකට මේ අමාත්‍යවරුන් එකඟ වෙලා තියෙනවා කියලත් වාර්තා වුණා. අපි මේ සාකච්ඡාව ගැන එහෙමනම් අමල් මුලින්ම කතා කරමු.
ඔව් නිපුණ, මේ සාකච්ඡාව ඉතාමත්ම තීරණාත්මක, එහෙම නැත්නම් ඉතාමත්ම වැදගත් එකක් බවට පත් වෙන්නේ. මෙතනදී අලි සබ්‍රි අමාත්‍යවරයා රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සමග ඒ කරපු සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදා සාමාජිකයන් රුසියානු හමුදාවට බදවා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී මෙතනදී ශ්‍රී ලංකාව සඳහන් කරනවා රුසියාවේ විදේශ ඇමතිවරයා ප්‍රතිඥාවක් දුන්නයි කියලා. ශ්‍රී ලංකාවේ පුද්ගලයන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හමුදාවේ විශ්‍රාම ගිය පුද්ගලයන් රුසියාවේ හමුදාවට බදවා ගැනීම නතර කරනවායි කියලා. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාට රුසියාවෙන් මේ ප්‍රතිඥාව ලබා දීලා තියෙන්නේ සර්ගේ ලැව්රෝව් විදේශ අමාත්‍යවරයාත් අලි සබ්‍රි ඇමතිවරයාත් මොස්කව් නුවර පසුගිය සඳුදා තිබිච්ච ඒ සාකච්ඡාවකින් අනුතුරුයි. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන්ුත් වැදගත් කාරණාව බවට පත්වන්නේ බොහෝ දෙනා විශ්වාස කරනවා මේක තමයි කියලා. ප්‍රථම අවස්ථාව රුසියාව වක්‍රව හෝ පිළි අරගෙන තියෙන්නේ තමන්ගේ හමුදාවට පිටරට උදවිය, එම නැත්නම් මේ කුලී හේවායන් බදවා ගන්නවා කියන කාරණාව වක්‍රව හෝ පිළි අරගෙන තියෙන මේ අවස්ථාවේදී පමණයි කියලා. ඊට අමතරව රුසියාව එකඟ වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලයක් පිළිගන්නට මේ මාසේ 26 වෙනිදා 27 වෙනිදා කියන ඒ දෙදින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් සමන්විත දූත මණ්ඩලයක් මොස්කව් නුවරදී පිළි අරගෙන ඔවුන් සමග මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමටත් රුසියාව එකඟ වුණයි කියලා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය වාර්තා කළා.
ඔවමල් දැන් ඒ වගේම පහුගියදා පැවැත්වුණ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ ඔහුගේ පක්ෂය අන්ත පරාජයකට පත් වුණා. මේකෙන් පස්සේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් කිව්වේ 2027 ප්‍රංශයේ දක්ෂිණාංශික ජනාධිපතිවරයෙක් පත්වීම වළක්වන්න තමන් හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් ඇඳවීමට ගත්තු තීරණය අඛණ්ඩව ආරක්ෂා කරනවා කියන දේ, ඔහු ඒ මතයේම ඉන්නවා කියන දේ අපි මේ ගැනත් කතා කරමු අමල්.
ඔව් නිපුණ, ප්‍රංශයේ තිබිච්ච යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ පහුගිය ඉරිදා තිබිච්ච මැතිවරණයේ ප්‍රතිඵල අනුව ප්‍රංශයේ අති උග්‍ර දක්ෂිණාංශික කොටස්වල විශාල පිබිදීමක් පෙන්නුම් කළ තිබුණා. මේ තේරීපත් වෙච්ච මන්ත්‍රීවරුන්ගෙන් 50%ක් විතර ප්‍රමාණය දක්ෂිණාංශික පුද්ගලයන් හැටියට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඉමැනුවෙල් මැක්‍රොන් ජනාධිපතිවරයා ඔහු හදිසි තීරණයක් ගත්තා මේ දක්ෂිණාංශික කොටස්වල නැගියේම වැළැක්වීම සඳහා තමන්ගේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයත් ඒ සම්පූර්ණ කාලය යන්නේ නැතිව හදිසි මැතිවරණයක් පවත්වලා මේ දක්ෂිණාංශික කොටස්වල නැගියේම වළක්වන්නට කටයුතු කරන්නට කියලා. ඉතින් මේ විදිහට හදිසි මැතිවරණයක් කැඳවලා ඔහු බලාපොරොත්තු වෙන්නේ 2027 තමන් ජනාධිපති ධුරයෙන් ඉවත්වලා යන අවස්ථාවකදී ප්‍රංශයේ මීළඟ ජනාධිපතිවරයා දක්ෂිණාංශික එහෙම නැත්නම් අන්තවාදී පුද්ගලයක් නොවන තැනට කටයුතු කරන තමයි ඔහු පියවර ගත්තයි කියලා ඔහු සඳහන් කරන්නේ. ඉතින් මෙතනදී මැක්‍රොන් ජනාධිපතිවරයා කියන්නේ දක්ෂිණාංශික කොටස් විශේෂයෙන්ම තමන්ගේ රටට සංක්‍රමණිකයන් පැමිණීම අපි කියන මේ ඉමිග්‍රන්ට්ස්ලා එන එක සම්බන්ධයෙන් විසාම ඉතාමත්ම දැඩි ස්ථාවරයක ඉන්න ඒ දක්ෂිණාංශික කොටස්වල ප්‍රංශයේ පුරහා දැන් පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ පිබිදීම වැළැක්වීමට නම් වාමාංශික කොටස් ඒ වගේම මධ්‍යස්ථ මතධාරී පක්ෂවල එකමුතුවක් අවශ්‍යයි කියලත් මැක්‍රොන් ජනාධිපතිවරයා අවධාරණය කරලා තියෙනවා. ඉතින් ඔහු විශ්වාස කරනවා මේ ජූනි 30 වෙනිදාට තියෙන මේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණය අදියර දෙකකින් පවත්වන්නට නියමිතයි. ජූනි 30 වෙනිදාත් ඒ වගේම ජූලි මාසේ 7 වෙනිදාත් මේ මැතිවරණය වට දෙකකින් පැවැත්වීමට නියමිතයි. ඉතින් ඔහු සඳහන් කරලා තියෙනවා ඔහු විශ්වාස කරනවායි කියලා මේ මැතිවරණ වලදී ප්‍රංශ ජනතාව වාමාංශික එහෙමත් නැත්නම් මධ්‍යස්ථ මතදරන පක්ෂවලට සහාය දක්වාවිය. ඒ එක්කම අති දක්ෂිණාංශික අන්තවාදී පක්ෂවලට සහයෝගයක් නොදී ඉඳී කියන ඔහු ඒ විශ්වාසයත් පළ කරලා තියෙනවා. ඉතින් මෙතන ප්‍රධානම කාරණාව හැටියට ඔහු මතු කරලා තියෙන්නේ ඔහුගේ දුරකාලයේ 2027 අවසාන වෙන විට ඔහු වෙනුවට ප්‍රංශයේ නායකයා හැටියට පත්වෙන ජනාධිපතිවරයා මධ්‍යස්ථ මතධාරී පුද්ගලයෙක් විය යුතුයි. මීළඟ ජනාධිපතිවරයා අන්ත දක්ෂිණාංශික අන්තවාදියෙක් නොවිය යුතුයි කියන කාරණාවත් ඒ බලාපොරොත්තුව සම්පූර්ණ කර ගැනීමට ඔහු මේ විදිහට මේ දේශපාලන සූදුවකට යොමු වුණායි කියලත් සඳහන් කරලා තියෙනවා.
ඔමෙ අතරතුරේ ඊශ්‍රායල හමාස් ගැටුම ගැන අපි කතා බහ කළොත් තමල් ඊශ්‍රායලය ගාසා තීරයේ යුද්ධයේදී සමූල ඝාතන ඇතුළුව දැඩි අපරාධ සිදු කර තිබෙන බවට එක්සත් ජාතීන්ගේ විමර්ශනයකින් පහුගිය බදාදා දවසේදී නිගමනයකට එළඹුණා. මේත් එක්කම ඊශ්‍රායලය සහ පලස්තීන සන්නද්ධ කණ්ඩායම් දෙකම යුද අපරාධ කර තිබෙන බවටත් සඳහන් වුණා. අමල් මේ ගැන වාර්තා වෙන අලුත්ම තොරතුරු මොනවාද?
ඔව් නිපුණ, මේක ඇත්තටම මේ ගාසා යුද්ධය මේ අලුතෙන් ඔක්තෝබර් මාසේ 7 වෙනිදා පටන් ගත්ත යුද්ධය සම්බන්ධයෙන් ආරම්භ කරපු පරීක්ෂණයකට වැඩිය ඔවුන් මීට කලින් ඉඳන් 2021 ඉඳලා මේ පලස්තීන භූමියේ සිදුවන ඊශ්‍රායල් හමුදා විසින් සිදු කරන ඒ මෙහෙයුම් සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශනයක් කරලා තිබුණා. ඉතින් මේ අවස්ථාවේදී ඔවුන් දැන් වාර්තාවක් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් 7 වෙනිදාට පස්සේ ඊශ්‍රායල් හමුදාව විසින් මහා පරිමාණයේ යුද අපරාධ සිදු කරලා තියෙනවායි කියලා. ඒ එක්කම ඊට අමතරව හමාස් සංවිධානයත් ඒ ආකාරයටම ඔවුනුත් මේ විදිහටම යුද අපරාධ එහෙම නැත්නම් මානව සංහතියට එරෙහිව කරන අපරාධවලට ඒ හමාස් සංවිධානයත් වග කියන්න ඕනේ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් පලස්තීන භූමියේදී ඊශ්‍රායල් හමුදාව විසින් කරපු ඒ හමුදා මෙහෙයුම් වල සාමාන්‍ය වැසියන්ට කොයි ආකාරයෙන් පීඩා වුණාද කියන එක සම්බන්ධයෙන් කරපු සවිස්තර වාර්තාව දැන් මේ මාසේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලබා දීමට කටයුතු කරනවා කියලයි සඳහන් වෙන්නේ. ඉතින් කවුරුත් දන්න විදිහට මේ වාර්තාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ දැනටමත් ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඔවුන් බොහොම දැඩි ලෙස මේ වාර්තාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ එක්කම ඔවුන් කියා සිටින්නේ යුදෙව්වන්ට විරුද්ධව යම්කිසි කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා ඒකේ කොටසක් හැටියට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ විදිහට මේ වාර්තාව සකස් කරලා තියෙන්නේ කියලා. ඊට අමතරව හමාස් සංවිධානයත් ඒ වගේම ප්‍රදේශවල සිදු කරපු ඒ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ඒවා හෙලා දකීම සම්බන්ධයෙන් මේ හමාස් සංවිධානයත් මේ වෙනකොට ඒ තමන් වගකීම බාර නොගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. දෙපාර්ශවයෙන් මේකට අතෘප්තියට පත් වෙච්ච බවක් වාර්තා වෙනවා. නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි. ඔවුන්ට නීතිමය වශයෙන් එහෙම නැත්නම් මේ වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නොහැකි වුණාට ජාත්‍යන්තර යුදාධිකරණයකදී ඉදිරියෙන් කවදාහරි දවසක ඊශ්‍රායලට විරුද්ධව කටයුතු කිරීමට මේක ප්‍රබල සාක්ෂියක් බවට පත් වෙලා කියන එක තමයි දැන්ටමත් වාර්තා වෙලා තියෙන්නේ.
හොඳයි අමල්, මේ අතරතුරේ ඛේදජනක පුවතක් වාර්තා වුණා. ක්වේට් රාජ්‍යයෙන් ක්වේට්හි ඇති වුණු හදිසි ගින්නක් හේතුවෙන් පුද්ගලින් 50කට ආසන්න පිරිසක් මිය ගිය බවට තමයි සඳහන් වුණේ. මේ ගෙවිගෙන යන සතියේදී තවත් බොහෝ පිරිසක් මේ ගින්න නිසා තුවාල ලබලා තියෙනවා. අපි මේ ගැනත් එහෙමනම් අවසාන වශයෙන් විස්තර කතා කරමු අමල්.
ඔව් නිපුණ, මේ ගින්න ක්වේට් රාජ්‍යයේ ඇතිවෙච්ච මෙවැනි ව්‍යසනයක ප්‍රබලම එකක්, එහෙම භයානක එකක් හැටියට ඔවුන් හඳුන්වලා තියෙනවා. මෙතනදී විදේශීය ශ්‍රමිකයන් 200කට ආසන්න පිරිසක් නවාතැන්ගෙන සිටපු ඒ ගොඩනැගිල්ලක තමයි මේ ගින්න හටගෙන තිබුණේ. මේ ගින්නට හේතුව දැනට තවමත් සොයාගෙන නැති වුණාට මේ ගින්නෙන් 50කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් උනායි කියලා සඳහන් වෙනවා. මුලින් සඳහන් කළ තිබුණ මේ මරණ සංඛ්‍යාව 35ක් විතර වගේ කියලා පසුව වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන්ම මේ රෝහල් ගත කරපු පිරිසගේ බරපතල රෝගීන් හිටපු නිසා දැන් ඒ මරණ සංඛ්‍යාව 49 දක්වා, ඊයේ දින වෙනකොට 49 දක්වා වැඩි උනායි කියලා. ඉතින් මේ විපතට පත් වෙච්ච පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වෙනකොට විශ්වාස කරන්නේ ඔවුන් අති බහුතරයක් ඉන්දිය ජාතිකයන් හැටියටයි. මේ ගොඩනැගිල්ලම සම්පූර්ණයෙන්ම පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ විදේශ ශ්‍රමිකයන්. ඉතින් ඉන්දිය ජාතිකයන්ට අමතරව වෙනත් රටවල් වල පුරවැසියුනුත් ඉන්නවද කියන කාරණාව තැනට නිශ්චිත වශයෙන් මේ වෙනකොට වාර්තා වෙලා නැහැ. නමුත් ඉන්දියාව මේ අවස්ථාවේදී පියවර අරගෙන තියෙනවා. මේ ගින්නෙන් මිය ගිය ඉන්දිය පුරවැසියන්ගේ මෘතදේහයන් නැවතත් ඉන්දියාවට ගෙනීමටත්, ඒ වගේම මේ ගින්නෙන් තුවාල ලැබපු උදවිය සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහාත් ඉන්දියාවේ නව රජය තමන්ගේ අලුතෙන් පත්වෙච්ච විදේශ නියෝජ්‍ය අමතිවරයා මේ කටයුත්ත සඳහා යොමු කළා කියලත් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒකම ඉන්දියාවේ මෝඩි අග්‍රාමාත්‍යවරයාත් මේ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ ශෝකය පළ කරලා ක්වේට් බලධාරීන් සමග සහන සැලසීම සම්බන්ධයෙන් දිගටම ඒ කටයුත්තේ යොමු වෙලා ඉන්නවයි කියලත් සඳහන් වෙනවා. ඒ එක්කම ක්වේට් රාජ්‍යත් සඳහන් කරලා තියෙනවා මේ විදේශ සංක්‍රමණිකයන් හිටපු මහල් ගොඩනැගිල්ලේ ආරක්ෂක තත්ත්වය කොයි ආකාරයෙන්ද, ඒ වගේ විශේෂම ගිනි නිවන උපකරණ ඒවායි තිබුණාද කියන කාරණාව සොයා බැලීමට මේ වෙනකොට ක්වේට් බලධාරීන් යොමු වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව ඔවුන් අපරාධ පරීක්ෂණයක් හැටියටත් මේ පිළිබඳ දැන් සොයා බලන්න පටන් ගත්තයි කියලා ක්වේටෙන් වාර්තා වුණා.
හොඳයි අමල්, එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාදා දවසේදීත් සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට සමීප කළා. එහෙමනම් අපි ලබන සතියේත් යලිත් පුණ ගැහෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිකුණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකියි.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.